විදුල් බලයමතුමා
කරු කතානායකතුමනි ඊයේ දිනේ ගරු විපක්ෂ නායකතුමා විසින් මේ සභාවේදී මා නොසිටි අවස්ථාවක ප්‍රකාශයක් කළ තිබුණා විශේෂයෙන්ම මේ රටට ආනයනය කරන ලද ඉන්ධන තොගයක් පිළිබඳව ගරු කතානායකතුමනි මීට සති දෙකකට පෙරත් විපක්ෂ නායකතුමා එවැනිම ප්‍රකාශයක් සිදු කරා ඒ අවස්ථාවෙත් අපි පිළිතුරු ලබා දුන්නා විශේෂයෙන්ම මේ රටට ආනයනය කරන ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව කටයුතු කරන්නේ කණිත් තෙල් තොග ගබඩා පර්යන්තය ඒ පර්යන්තයේ තියෙන පරීක්ෂණාගාර වලින් පරීක්ෂා කිරීමේ අනතුරුව පමණයි අපේ ඉන්ධන තොග කොළොන්නාවට හෝ මුතුරාජවෙලට හෝ ත්‍රිකුණා මලයට එහෙම නැත්නම් අපේ රටේ ඕනම තැනට ගොඩබාන කටයුතු කරන්න කියලා. ඉතින් ගරු කතානායකතුමනි නැවත අපි පැහැදිලි කළ යුතුයි විපක්ෂ නායකතුමාගේ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මේ රටට කිසිම ආකාරයකින් ප්‍රමිතියෙන් තොරයි කියපු ඒ වගේම වාර්තාවලින් ප්‍රතික්ෂේප කරපු කිසිම ඉන්ධන තොගයක් මේ රටට අපි ගොඩබාන්න අවසර ලබා දීලා නැහැ. ගරු කතානායකතුමනි කණිත් තෙල් තොග ගබඩා පර්යන්තය කණ්ඩායම් විසින් පරීක්ෂණ පවත්වලා යම් යම් නිර්දේශ ලබා දීලා තියෙනවා ගොඩබෑමේ ක්‍රමවේදයන් පිළිබඳව. ඒ වගේම මේ ක්‍රමවේද අනුගමනය කරමින් කොළොන්නාවට ඉන්ධන තොගත් ත්‍රිකුණාමලයට ඉන්ධන තොගත් ගොඩබාන්න ඒ නැව් සමාගම් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි වගකීමක් ගන්නවා අමාත්‍යංශ වශයෙන් සහ ආයතනයේ වශයෙන් ඒ ප්‍රමිතිය පිළිබඳව අනුකූලතාවයන් පිළිබඳව පරීක්ෂණ කරලා විතරයි අපි කටයුතු කරන්න කියලා. ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේක මාධ්‍යවල පළ වෙලා තිබුණ අද දවසේ ජාතික පුවත්පත්වල මේ බාල ඉන්ධන මේ රටට ආනයනය කළ තියෙනවා ගොඩ බාල තියෙනවා බෙදා හැරලා තියෙනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම මේ ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව නෙමෙයි ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ. විපක්ෂ නායකතුමා භාවිතා කරන වචන පිළිබඳව ප්‍රමිතිය ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නෙට හොයන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි ගරු කතානායකතුමනි.
හරි බොහොම ස්තුතියි. දැන් විපක්ෂ නායකතුමා ආයි නැගිට්ටා. විපක්ෂ නායකතුමා
රංජිත් බණ්ඩාරගේ පුතා දන්න විපක්ෂ
නායක නිල නාමය
කතානායකතුමනි ගරු කතානායකතුමනි මම නැවතත් කියනවා මේ රටට ගෙන්වපු ඉන්ධන වලින් කොටසක් ප්‍රමිතියෙන් තොර බවට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මම පැහැදිලිවම කියන්නේ මේ අනතුරු ඇඟවීම කරේ මේ ඉන්ධන බෙදා හැරීම නතර කිරීමේ අරමුණින් තමයි මම මගේ ප්‍රකාශන කරේ. ඒක මම බොහොම පැහැදිලිව කියන්නට
ඕන.
ඒක මේ රටේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් තමයි මම මේ ප්‍රකාශය කරේ. ඒ නිසා පැහැදිලිවම කියන්නට ඕන මේ රටේ පාරිභෝගික ජනතාව ගැන හිතලයි මම මගේ තොරතුරු කරුණු කාරණා
ඉදිරිපත්
කරන්න
කියන්නේ.
ගරු කතානායකතුමනි එතුමාට නැවත වතාවක් කියනවා ගරු කතානායකතුමනි ඉන්ධන තොග ආනයනය කරලා ගොඩබෑමේ කටයුතු කරන්නේ පරීක්ෂණ කටයුතු කරලා. පරීක්ෂණ කටයුතු කරලා තහවුරු වෙච්ච ඉන්ධන තොග විතරයි අපි ගොඩබෑමේ කටයුතු කරන්නේ. යම්කිසි ආකාරයක ප්‍රමිතියට අනුකූල නැහැ කියලා යම්කිසි තීන්දුවක් ගන්නවා නම් ඒක අපි ගොඩබෑමට ඉඩ දෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මෙතුමා මතු කරන ප්‍රශ්නය මේ ජනතාවට බෙදා හැරලා තියනවා ගොඩ බාලා තියනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා. කිසිම අවස්ථාවක ඉන්ධන ප්‍රමිතියෙන් තොරයි කියලා වාර්තාවක් දීපු සහතික කරපු කිසිම ඉන්ධන තොගයක් මේ රටට ගොඩ බාන්න ඉඩ දීලත් නැහැ බෙදා හැරීම් කටයුතු කරන්න ඉඩ දීලත් නැහැ. මෙතුමාට පුළුවන් ඕන නම් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලාවනේ ගරු කතානායකතුමා මේ කරන්නේ අධිකරණයට යන්න අපි යම් කිසි ආකාරයකින් කණිත් තෙල් සංස්ථාව තොග ගබඩා පර්යන්තය මේ රටේ කිසිම ආයතනයක් ප්‍රමිතියකින් තොර ඉන්ධන ආනයනය කරන්න ගොඩ බාන්න අවසර ලබා දීලා තියෙනවා. ඔබතුමාට මම කියන්නේ නීතිමය කටයුතු කරන්න කියලා.
ඔව් ඉතින් විපක්ෂ නායකතුමා දැන් ඔබතුමා තීරුම් ගන්න මේ දැන්
බොහොම ලේසියෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ආනයනය කරපු ඒ සියලුම ඉන්ධන වල පරීක්ෂණ වාර්තා සියල්ලක්ම හැන්සාට්ගත කරන්න සභාගත කරා. ඒක තමයි මම එදත් ඉල්ලුවේ. එතකොට පරීක්ෂණ වාර්තා දිහා බලලා අපිට තීන්දුව කරන්න පුළුවන් ආනයන කරපු තෙල්වල කොච්චර ප්‍රමිතියෙන් යුක්තද කොච්චර ප්‍රමිතියෙන් තොරද කියන එක. ඒක හැන්සාට්ගත කරන්න සභාගත කරන්න එච්චරයි. ඒක කරන්න.
ඔව් එමෙතුමා.
ගරු කතානායකතුමනි නැවත වතාවක් කියනවා එතුමාට සැකයක් තියෙනවා නම් එතුමාට නීතිමය වශයෙන් කටයුතු කරන්න. මෙතන අපි අවශ්‍ය ලිපි ලේඛන ඔක්කොම ඉදිරිපත් කරන්න.
ඔව් ආයි විපක්ෂ නායකතුමා දැගිටිනවා.
ආ අරු කතානායකතුමා මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ ආන්දෝලනාත්මක තෙල් ආනයනය කරපු තෙල්වල සියලුම පරීක්ෂණ වාර්තා මේ සභාවට ඉදිරිපත් කරන්න. එතකොට බලා ගන්න පුළුවන් කවුද හරි වැඩේ කරේ කවුද බාල වැඩේ කරේ
කියලා. බොහොම ස්තුතියි. ඔව් හේෂාවිතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහන්න. ඉක්මනට ඉක්මනට විනාඩි දෙකයි.
හරි හරි නෑ විනාඩියක් ඇති. ගරු කථානායකතුමනි දැන් මේ මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න එක එක මන්ත්‍රීතුමාලා කමිටු සභාපතිතුමාලාගේ හැසිරීම පිළිබඳව මම මහලේකම්තුමියගේ අවධානයට යොමු කරනවා. කෝප් කමිටු මට දැන් මේ නිලධාරීතුමියක් එතුමියට ලිංගික වශයෙන් හිංසනයට ලක් කරා කියලා ඉවර වෙලා දැඩි චෝදනාවක් කරනවා. මේ පිළිබඳව කාන්තා සංසදයේ සභාපතිතුමියක් දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා මේ තරම් පහත් තැනකට මේක යටත් ගිහිල්ලා තියෙද්දිත් තීන්දුවක් ගන්නේ නැතේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඔබතුමාට 132 ස්ථාවර නියෝග 132 සම්පූර්ණ පැහැදිලිව තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
හරි බොහොම ස්තුතියි. ඔය විමල් විරංශ මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මගේ කලින් කරපු පැහැදිලි කිරීමේ වරදක් වුණා. මම කිව්වා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැති ජනාධිපති වුණාට පස්සේ ගිහිල්ලා ඇමතිකම ගත්තා කියලා. ඒක වැරදි. එතුමා ඇමතිකම ගත්තේ එතුමාම වැඩබැරි ගෝඨා කියපු ගෝඨාභය රාජපක්ෂ නැතිතුමාගේ අතින්. මම ඒක නිවැරදි කරන්න ඕනේ. නැත්නම් එතුමා ඉස්තරි දෙනවානේ.
චරිත හේරත්ම එතුමා.
ගරු කථානායකතුමනි මූලික වශයෙන් මේ අපි මේ ඈත ඉන්නකොට කතා කරනකොට ඔබතුමාට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේ වාගේ වැදගත් අවස්ථාවක ඒකට අපිට මැදිහත් වෙන්න අවස්ථාව ලබා දෙන්න අපි සාමාන්‍යයෙන්
නමුත් වැදගත් ඔබතුමා කල්පනා කරන්න වෙලාව කීයද කියලා.
ඒක හරි. නමුත් ගරු කථානායකතුමනි ඒක හරි. නමුත් මේ සභාව දෙස බලද්දි මේ ප්‍රශ්නේ වැදගත්. අපේ පාර්ලිමේන්තු ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු සම්ප්‍රදායම විශාල වශයෙන් අර්බුදයට ලක් වෙලා තියෙන මේ කමිටීස් ටික ඉතා හොඳට මේ රටේ ෆන්ක්ෂන් වුණා. නමුත් දැන් මේ වෙලාවේ අපිට තියෙන පිළිගැනීමට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ කමිටි එකේ වැඩ ගැන මේ කෝප් කමිටි ගැන මම කතා කරන්නේ වැඩ ගැන මේ විදිහ සාකච්ඡාවකට මුළු රටම විවෘත වුණා. මම මේ කවුරුත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා දැන් ඔය මේ ෆයිනෑන්ෂල් මිස්මැනේජ්මන්ට් එක ගැනත් කෝප් කමිටුවේ වාර්තාවක් දෙන්න ලෑස්ති වෙනකොට තමයි අපිව ඉවත් කෙරුවේ. දැන් ඒක ශේෂ්ඨාධිකරණයෙන් ඊට වඩා කනහරහා වැඩිලා තියෙන්නේ. දැන් ඒ වගේ මෙතනත් මේ කෝප් කමිටුවට තියෙන පිළිගැනීම සමාජය ඇතුලේ අහෝසි වෙන පරිදි අපි දෙපැත්තෙම කවුරු හරි වැඩ කරන එක නවත්තන්න ඕන. එහෙම නැත්නම් ඔබතුමාට මේ පාර්ලිමේන්තුව සම්බන්ධව තියෙන පිළිගැනීම බව නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා 132 යටතේ හෝ එහෙම නැත්නම් ඔබතුමාට මේ විවාද රීති සම්බන්ධව නැත්තම් ස්ටෑන්ඩින් ඕඩර්ස් වල විශේෂ බලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ ගුඩ් නේම් එක. එහෙම නැත්තම් මේ වැලියු එක අහෝසි වෙනවා නම් ඒකට මැදිහත් වෙන්න. ඒ නිසා ඒක ඔබතුමා අතේ තියෙන්නේ ජනාධිපති අගමැති කෝප් සභාපති අතර නෙමෙයි. ඒ නිසා මේක සම්බන්ධව මැදිහත් වෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ඔව් හර්ෂන් රාජකරණ.
ගරු කථානායකතුමනි මේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා පෙරටු කරගෙන මේ ආර්ථිකය විනාශ කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවක් පිහිටවන්න කියලා ඔබතුමාට මම ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි ඔබතුමා පාර්ලිමේන්තු තීරීම්කාරක සභාව පත් කරේ. හැබැයි දැන් මේ වෙනකොට අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා රාජපක්ෂවරු ඇතුළු නිලධාරීන් සංඛ්‍යාවක් එකතු වෙලා මේ පාර්ලිමේන්තු මේ රට බංකොලොත් කරා කියලා ඒ තීන්දුව දීලා තියෙනවා. කථානායකතුමනි පාර්ලිමේන්තු තීරුම්කාරක සභාව අපි පත් කරේ සද්භාවයෙන්. හැබැයි ඉතාම කනගාටුවෙන් ඔබතුමා පත් කරා සභාපතිවරයේ පෝට්ටුවේ මාලේකම්බරය. දැන් මේ පාර්ලිමේන්තු තීරුම්කාරක සභාවේ මුඛ්‍ය අරමුණ වෙලා තියෙන්නේ සුදුහුණු ටික ගාගෙන ඒගොල්ලන්ව බේරගන්න. ඒකින්ද මම ඉල්ලීම කරපු මාජන නියෝජිතය හැටියට ඔබතුමාගෙන් නැවතත් ඉල්ලීම කරනවා මේ පාර්ලිමේන්තු තීරුම්කාරක සභාව අහෝසි කරන්න. මේ පාර්ලිමේන්තු තීරුම්කාරක සභාව අවශ්‍ය නැහැ. දැන් අධිකරණය මැදිහත් වෙලා මේ රට බංකොලොත් වෙච්ච කාරණාව පිළිබඳව තීන්දුව දීලා තියෙනවා. ඒකින්ද මේක මේ සුදුහුණු ගාලා දැන් මේක අවුල් කරන්න නැතුව ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තු තීරුම්කාරක සභාව තනිකර බොරුවක් මේ බොරුව නතර කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
බොහොමත් ස්තුතියි. චමින්ද විජේසිරි
මහත්මයා. කථානායකතුමනි
මූලික අයිතීන් මිනිස් අයිතීන් විශේෂයෙන්ම මානවයාගේ මූලික අයිතීන් කඩකරන්න පාර්ලිමේන්තුවටත් විධායකටත් පුළුවන් කියලා කොහෙවත් නීතියක් හැදිලා නැහැ. දැන් බඳුලගුණ වර්ධන ඇමතුමා ඇවිල්ලා කියන්නේ පාර්ලිමේන්තුවයි කැබිනට් එකටයි ඒ නීතිය සම්මත වෙලා තියෙන නිසා අධිකරණයෙම තීන්දුවක් ගන්න බෑ කියලා. අර බල්ලගේ වැඩේ පූර්වා කරාම ඔහම වෙනවා. දැන් අර සභානායකතුමා ඇවිල්ලා කිව්වා නම් ප්‍රශ්නයක් නැහැ. ජමේ නීතියේ කොහෙවත් මිනිස් මූලික අයිතිවාසිකම් කඩ කරනවා නම් ඒ වෙලෙන් උසාවිය යන්න බෑයි කියලා නෑ කරු කතානායකතුමා.
හරි බොහොම ස්තුතියි හර්ෂ.
කතානායකතුමා මම කතා කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට. ඔබතුමාට මතක ඇති මේ සභාව මෙහෙවනකොට මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට බොහොම අපහසුවෙන් තමයි කරගෙන යන්නේ. බොහෝ අවස්ථාවල මට සහයෝගය ලැබෙන සහයෝගය ලැබෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ගරු විපක්ෂ නායකවරයා අපේ කොප්ෆ් කමිටුවට ඇවිල්ලා DDU එක සම්බන්ධයෙන් ඒකට සහභාගි වෙන්න ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම කරාම මම සියලුම සමාජිකයන්ට ඒ බව දැනුවත් කරා. දැනුවත් කළා මම පෙන්නුවා මීට කලින් අවස්ථා කිහිපයක කොහොමද අපේ ආරාධනය මත හෝ කාගේ හරි ඉල්ලීම මත ආපු මන්ත්‍රීවරයෙක් සහභාගි වෙලා සාකච්ඡාවකට ඉඩ දුන්නේ කොහොමද කියලා. නමුත් ඒ අවස්ථාවේදී ඒක කරන්න දෙන්න බෑ කියලා කිව්වා. ඒ නිසා මම අපේ පක්ෂේ නායකයාට මට කියන්න සිද්ධ වුණා ගරු නායකතුමනි මට අතිශයින්ම කනගාටුයි මම මොවුන්ගෙන් ඉල්ලා සිටිනවා ගරු විපක්ෂ නායකතුමාට වචනයක් කතා කරන්න දෙන්න නමුත් මට ඒ අවස්ථාව නැහැ කියලා. මම ඉතාමත්ම ලොකු අපහසුතාවයකට පත් වුණා. එතුමා දන්නවා. නමුත් මම සම්පූර්ණ සහයෝගය මගේ සම්පූර්ණ උත්සාහය මම කරා. හැබැයි ඒකේ තියෙන මම කලින් කරපු I showed precedent. ඒත් මං ඒ සමාජිකයන්ගේ ඉල්ලීමට කන් දුන්නා. හරි අවසානයේ මාව එළියට දැම්මා. මම නැවතත් පත් වුණ එක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා එක සභාවක සභාපති කෙනෙක්ට එක විදියකට තවත් සභාවක සභාපති කෙනෙක්ට තව විදියකට සලකන එක වැරදි. හරි ඒ නිසා ඔබතුමා හැමෝටම එක විදියට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕ. ගරු තව එක කතාවක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ බංකොලොත් බව වෙන්න කලින් අපි හැමෝම බංකොලොත් වෙච්ච ගන්න කතා කරනවා. අපිට අවශ්‍ය වුණා මන්ත්‍රීවරු 125 දෙනාටම මේ ඉදිරියේ තියෙන ගැටලුව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් පවත්වන්න. දවස් 3ක් තිස්සේ අපි වෝටර්ස් එජ් හෝටලේ ලන්ච් ටයිම් එකේ ඒක කරන්න උත්සාහ කරා. ඒ දවස්වල පෙට්‍රෝල් තිබිච්ච ඩීසල් ගණන් නිසා පාර්ලිමේන්තුවේ බස් එක මේකේ කට්ටියව අරගෙන යන්න උත්සාහ කරා. අන්තිමට මොකද වුණේ ගරු සභා කතානායකතුමනි මට විරුද්ධව ගෙනාවා මේ මොකද්ද එකට කියන්නේ මේ ප්‍රිවිලේජ් මොකද්ද එකට වරප්‍රසාදයක් ගෙනාව මාව අයින් කරන්න කියලා. හරි එහෙම පාර්ලිමේන්තුවක් මේක. හරි මම මේක නවත්තරා. නමුත් මම කියන්නේ ඔබ සාධාරණ ලෙස මේ සියලු දේ ගැන කල්පනා කරලා
බලන්න. ගරු මන්ත්‍රීතුමා සාධාරණ ලෙස කටයුතු කිරීම සඳහා 131 කාර්යක සභාව සඳහා පොදු නීති රීතිවල තියෙනවා. 131 32 දෙකම ඒ හා සම්බන්ධව තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර පයේ කාර්යක සභාවේ මන්ත්‍රීවරුන්ට ගත හැකි. ඉතින් ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න කියලා තමයි මගේ ඉල්ලීම. ඔව් විපක්ෂ නායකතුමා.
බොහොම බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. අද සවස එකට ඔබතුමා මොකද මේකට මට උත්තරයක් දුන්නේ නැහැ. අද සවස එකට
හරි ඒ සම්බන්ධයෙන් මම තීරණයක්
ගන්න. අද සවස එකට මේ ඇත්තටම කෝප් කමිටුවේ සභාපති ධූරයේ නොසිටිය යුතු පුද්ගලයා. එයා කැඳවලා තියෙනවා කෝප් එකේ සමාජිකින්ගේ රැස්වීමක්. අපේ ඉන්නවා ඉස්ලාමීය මන්ත්‍රීවරු දෙපළක්, මුස්ලිම් ජාතික ඉස්ලාමීය ආගම අදහන මන්ත්‍රීවරු දෙපළක්.
හරි.
මරික්කාර මන්ත්‍රීතුමා, රවුෆ් හකීම් මන්ත්‍රීතුමා ඒගොල්ලොන්ට ඒ කෝප් කමිටු රැස්වීමට සමාජිකින් රැස්වීමකට එන්නට බැරි වෙලාවක මේ රැස්වීම කනවල තියෙනවා. ඉතින් ඒකට ඔබතුමා දැන් උත්තරයක් දෙන්න. ඒ රැස්වීම නතර කරන්න මේ වෙලාවට.
මේ සම්බන්ධයෙන්
මෙතුමන්ලා වෙන්න පුළුවන් වෙලාව
දෙන්න.
අනිත් කාරණාව ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරේ උදේ පාන්දර. එකක් ක්‍රිකට් ප්‍රශ්නය. අනිත් එක රටේ ආර්ථික ඝාතක ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙකම රටට වැදගත්. ඒ නිසා කරුණාකරලා මේ එක ප්‍රශ්නයකින්වත් අපි පුද්ගලයෝ වෙන් කරන්නට අවශ්‍ය නැහැ. හැබැයි එක අවසාන දෙයක් මම කියන්න කැමතියි. මෙතන මන්ත්‍රීවරු ගණනාවක් කිව්ව මේ අපේ රටට ක්‍රිකට් අහිමි වෙන්න යනවායි කියලා. ක්‍රිකට් තහනමක් වෙන්න යනවායි කියලා. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාටත් මේ රටේ ඔය විවිධ ඉන්වෙස්ටිගටිව් සොයා බලන ආයතනවලටත් හොයලා බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනෙන් ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉල්ලීම කරේ කවුද කියලා. ඒ ඉල්ලීම කරපු පුද්ගලයා තමයි අද ප්‍රමුඛ ආණ්ඩුව රකින්නේ, ආරක්ෂා කරන්නේ. ඒ නිසා මේ ක්‍රිකට් තහනමට මේ යෝජනා කරපු අයව මේ ආණ්ඩුව රකින්න නම් මේ ක්‍රිකට් තහනමට ආණ්ඩුවත් වග කියන්නට ඕන. ක්‍රිකට් තහනම ලැබුණේ ICC එකට කරපු ඉල්ලීමක් පරිදි. ඒ ඉල්ලීම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින්. ඒක Zoom සාකච්ඡාවකින් සිද්ධ වුණා. බොරුවක් කියනවා නම් පාකිස්තානයේ නියෝජනය කරපු ඒ Zoom සාකච්ඡාවේ ඒ පාකිස්තාන් ක්‍රිකට් එකේ නියෝජිතවරයෙක් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාව නියෝජනය කරපු නියෝජිතවරයා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකෙන් ශ්‍රී ලංකාව තහනම් කිරීම පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරාද නැද්ද කියන කාරණා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට වග කියන්නට ඕන. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රකින්න මේ ආණ්ඩුවයි කියන එක මම මේ අවස්ථාවේ
කියන්නම්. ඔය එල්ලවල මන්තුමා මොකද කියන්නේ ඉක්මනට කියන්න.
ගරු කතානායකතුමා කීර්ති ගන්න එපා. මේ අපි ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න.
හරි
දැන් මේක ඔබතුමාම තුන් වතාවට කල් දැම්මා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු නැති නිසා. හරිද? අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම මාස ගාණක් ගිහිල්ලා තමයි මේ න්‍යාය පත්‍රයට එන්නේ. ඒ න්‍යාය පත්‍රයට ඇහිල්ලත් මේක මේ තුන්වෙනි වතාවට තමයි ඔබතුමා කිව්වේ ඇමතිවරු නැති හින්දා කල් ගන්නවා කියලා. හරිද? ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රටේ ඇමතිවරයාට රාජකාරී තියෙන්න පුළුවන්. මේ ගොඩාක් රාජ්‍ය ඇමතිවරුන්ට මේ රටේ කරන්න දෙයක් නැහැ. අඩු ගානේ රාජ්‍ය ඇමතිවරයා මේ වරප්‍රසාද අරගෙන ලක්ෂ 15ක් 20ක් විනාශ කරනකොට අඩු ගානේ රාජ්‍ය ඇමතිවරයාට ඔක්කත් ඇහිල්ල බැයිද මේ පාර්ලිමේන්තුවට ඇහිල්ලා මේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඉතින් මම නැද්ද කියලා ඔබතුමා කල්පනා කරලා බලන්න.
බොහොමිතු මන්තිමා ඒ ඉස්සර වැඩි මට දෙනිපිටිය මන්තිතුමා කියන්න.
ගරු කතානායකතුමනි යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අපේ අධ්‍යාපන අමාත්‍ය ගරු සුශීල් ප්‍රේමජයන්ත මැතිතුමා පත් වෙලා තියෙනවා. 2023/11/15 දින පංශයේ පැරිසි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂක මණ්ඩලයේ සඳහන් ඡන්ද විමසීමේදී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ගරු සුශීල් ප්‍රේමජයන්ත මැතිතුමා ඡන්ද හිමි රටවල් 188න් 144ක 76% ප්‍රතිශතයක් සහිතව ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරිපත් වෙලා තියෙනවා. ඒ අනුව 2024 සිට 27 දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යරම හිට පෙර 2008 වර්ෂයේදීද මේ සඳහා ඉදිරිපත් වූ අතර මෙවර දෙවෙනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට එතුමන් තේරිපත් වෙලා තියෙනවා. අපේ සුභාසින්සෙන එතුමාට පිරිනමනවා. අපේ මාතෘභූමිය වෙනුවෙන් මේ වගේ තේරිපත් වීම ගැන රටවල් මේ වගේ තේරිපත් වෙලා තියෙන්නේ තව එක රටක් සමග තමයි තේරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සුශීල් ප්‍රේමජයන්ත මහත්මයාට අපි සුභාසින්සනය කරනවා.
අපි සියලු දෙනාගේම සුභපැතුම් එතුමාට හිමි වෙනවා. ඔව්. දැන් ඇතිනේ. ඔව් ලන්ස.
ගරු කතානායකතුමනි මුලින්ම අපි සුභ පතනවා ගරු සුශීල් ඇමතුමාට ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරමින් මයිතන ඡන්දයෙන් එතුමා පත්වීම පිළිබඳව ඒ පත්තුණු ඒ තනතුරෙන් විශාල සේවාවක් ලෝකෙට ලංකාවට ලංකාවේ සිසු දරුවන්ට සියලු දෙනාට කරන්න කියන එක ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවැරදි කිරීමක් කරන්න ඕනේ ගරු කතානායකතුමනි. මෙතන මතු වුණා විශේෂයෙන් මේ සභාවේ ජනාධිපතිතුමා නැහැ. ඒතර ජනාධිපතිතුමා නැති වෙලාවේ ජනාධිපතිතුමා චෝදනාවක් කළා. එනිසා ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ ක්‍රිකට් ප්‍රශ්නේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සියලු දෙනා එකතු වෙලා තමයි යෝජනාවක් සම්මත කරගත්තේ. ජනාධිපතිතුමා දැන් මැදිහත් වෙලා තියෙන්නේ ක්‍රිකට් තානම අයින් කරගන්න. ක්‍රිකට් තානම් කරපු එක අයින් කරගන්න තමයි එතුමා මැදිහත් වෙලා තියෙන්නේ. හැබැයි ක්‍රිකට් තානම දැම්මේ ක්‍රිකට් බෝඩ් එකේ ඉල්ලින් කරලා නම් ඒක අපි වෙනම විසඳ ගන්න ඕනේ. ක්‍රිකට් බෝඩ් එක ඒකට අපි සියලු දෙනා සහයෝගය දෙනවා. ක්‍රිකට් බෝඩ් එක වැඩි කරලා තියෙනවා නම් ක්‍රිකට් බෝඩ් එක නිසා ICC එක මේක තානම් කරලා තියෙනවා නම් අපි පාර්ලිමේන්තුවක් විදිහට විපක්ෂයට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා මම නිවැරදි කරන්නේ ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව කණ්ඩායම රැස්වීමෙන් කිව්වා පක්ෂ විපක්ෂ අපි ආණ්ඩුවක් විදියට සහයෝගය දුන්නේ ක්‍රිකට් බෝඩ් එක දූෂණ වංචාව වෙලා තියෙනවා නම් ඒ දූෂණ වංචාව හොයන්න තමයි අපි සහයෝගය දුන්නේ. ඒක ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් මත. හැබැයි ක්‍රිකට් බෝඩ් එක ICC එක තානම් කළේ ඒ සිද්ධියට ඒක ඉස්සෙල්ලා. ඒ නිසා වරද නිවැරදි කරන්න ඕනේ. ක්‍රිකට් බෝඩ් එක තානම් කළේ අපි මෙතන ඇවිල්ලා ඒ පක්ෂ විුණාද විපක්ෂ විුණාද කාරණා මත නෙමෙයි. ක්‍රිකට් බෝඩ් එක දැන් මෙතුමාලා කියන විදියට ක්‍රිකට් බෝඩ් එක නම් ඉල්ලීම කරලා ICC එක තානම් කළා තියෙන ඒක පිළිබඳව වෙනම පරීක්ෂණයක් කරුවා. හැබැයි ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා නැහැ. ජනාධිපතිතුමා මැදිහත් වෙලා තියෙන්නේ ක්‍රිකට් තානම ICC එකෙන් ඉවත් කරගන්න කැබිනට් ඇමතිවරුන්ගේ මණ්ඩලයක් දාලා තියෙනවා. ඒ නිසා නිවැරදි කිරීම තමයි මම
ඔබතුමාගේ බඳුරුණු වන්දන මැතිතුමා.
මම හිටපු අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් නව වර්තමාන රජයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ජාත්‍යන්තර වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයකින් යුනෙස්කෝ විධායක සභාවට පත්වීම ගැන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙනුවෙන් එතුමාට උණුසුම් සුභපැතුම් එකතු කරන්න කැමැති. අපි සියලු දෙනාම යුනෙස්කෝවේ අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු පවත්වනවා. එහි විධායක සභාවට පත්වීම අමාරු කාර්යයක්. මම එහි විධායක සභාවට අධ්‍යාපන ඇමතිවරය වශයෙන් ශ්‍රී ලංකාවෙන් පත් වුණා වරක්. ඒ අවස්ථාවේදී බොකෝවා මැතිනිය තමයි සභාපති ධුරය දැරුවේ. ඒ විධායක සභාවේ කටයුතු වලට සක්‍රීය ලෙස දායක වීමේ ප්‍රතිඵලයක් ලෙස දකුණු ආසියාවේ ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ලංකාවට ලබා ගන්න මට පුළුවන්කම ලැබුණා. ටීචර් ඩිවලොප්මන්ට් සෙන්ටර් ෆෝ සවුත් ඒෂියා කියන එක එය මීපේ ස්ථාපිත කළා. ඒ කිරීම සඳහා අවස්ථාව ලැබුණේ විධායක සභාවේ කටයුතු කරපු නිසා. ඒක නිසා ඒක දුර්ලභ තනතුරක්, අමාරුවෙන් ලබා ගත යුතු එකක්. එයත් දික් කරලා මේ ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට මේ විධායක සභාවේ කටයුතු කිරීම තුළින් දකුණු ආසියාව කලාපය තුළ ශ්‍රී ලංකාව ඔසවා තැබීම සඳහා වඩා ඵලදායි සේවයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පාර්ලිමේන්තුව වශයෙන් අපි සුභ මතනවා, ප්‍රාර්ථනා
කරනවා. පක්ෂ නායකතුමනි,
රුකතානායකතුමනි, විශේෂයෙන්ම විපක්ෂයේ අප සියලු දෙනා, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට අප සියලු දෙනාගේම හෘදයාංගම සුභ පැතුම් පුද කර සිටිනවා. මම හිතන්නේ ඔබතුමා අති විශිෂ්ට ජයග්‍රහණයක් අද පුද්ගලිකවත් ඒ වගේම රට වෙනුවෙනුත් ලබා ගත්තා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන ඔබතුමාගේ මම දකින හොඳ ගුණාංගයක් තමයි ඔබතුමා ප්‍රශ්න වලින් පැන යන්නේ නැහැ. ඕනම තර්කයකට, ඕනම යෝජනාවකට, ඕනම සාකච්ඡාවකට සවන් දීලා ඒකට උත්තර ලබා දෙන්න තරම් හොඳ පරිණත භාවයක් තිබෙන්න වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආචාර්යවරයා කියලා කියන්න පුළුවන් අපේ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට අපේ උණුසුම් සුභපැතුම් මේ අවස්ථාවේ.
අපි සියලු දෙනාගේම සුභපැතුම් මෙතුමාට හිමි වෙනවා.
අරු කතානායකතුමනි, අද ප්‍රධාන වර්ණකට ඉදිරිපත් කිරීමට මත්තෙන් මිනිත්තු දෙකක් අතර මම කාලය ගන්නවා. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යතුමන්ලටත්, ගරු විපක්ෂ නායකතුමන්ලු මන්ත්‍රීතුමන්ලටත්, ඔබතුමන්ටත් ඒ උණුසුම් සුභපැතුම් පිරිනැමීම සම්බන්ධයෙන්. යුනෙස්කෝ සංවිධානය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුල්ම වටේදී ආරම්භ වෙච්ච සංවිධානය. රටවල් 188ක් ඡන්ද බලයේ හිමි සංවිධානයේ එයින් අපිට පුළුවන්කම ලැබුණා රටවල් 144ක. මම හිතන්නේ අපි මේකේ ඡන්දයකට ඉදිරිපත් ලබා ගත්ත වැඩිම ඡන්ද සංඛ්‍යාව රටවල් 144ක අවධානය අපිට යොමු කරගන්න මෙවැනි අවස්ථාවකදී. ඒක මම හිතන්නේ මම ලැබූ ජයග්‍රහණයකට වඩා රට ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම මේදි මම ස්තුතිවන්ත වෙනුනේ විදේශ අමාත්‍යතුමාටත්, ගරු විදේශ අමාත්‍යංශයටත්, අපේ ෆ්‍රන්සේ තානාපතිතුමිය නිත්‍ය නියෝජිත මනිෂා ගුණසේකර මැතිණියතුළු කාර්ය මණ්ඩලයටත්, අධ්‍යාපන අමාත්‍යයන් සහ කොමිෂන් සභාවටත් ඒ අපිට දුන්න සහයෝගය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පදිංචි කටයුතු කරන සියලුම තානාපතිතුමන්ලගේ සහයෝගය අපිට ලැබුණු බවත් මේ අවස්ථාවේ සඳහන් කරගන්න ඕනේ කිසිදු ભેදයකින් තොරව. අපි ඒ තුලින් බඳුළු මුදල් නැමැතිතුමා කිව්වාගේ සැක්ටඩ් ආයතනයේ මීපේ රජයේ මුදල් වලින් හැදුවේ යුනෙස්කෝ සංවිධානයේ ටයිප් 2 වර්ගයේ ආයතනයක්. මම හිතන්නේ ලංකාවේ තියෙන ඒ ආයතනය විතරයි. ඔව්, බඳුළු මුදල් නැමැතිතුමා එදා විධායක සභාවේ ඉදිරිපත් කළා. ඒක නැති වෙන්න ගියා අපිට දැන් මාස කිහිපයකට කලින්. මම නැවත ඒක රැකගත්තා. දැක්ව සංවර්ධනය කරලා ඉදිරියට ගෙනියනවා. මොකද හේතුව මේ අධ්‍යාපනය කිරීමේදී අපේ රට තුල විතරක් නෙවෙයි ජාත්‍යන්තර සම්බන්ධකම් අවශ්‍යයි. ඒ ප්‍රමිතින් අපි පවත්වාගෙන යා යුතුව තිබෙනවා. ඒ වගේම මම මෙහිදී ගරුත කතා නැගින් සදාහන් කරන්න ඕනේ. දැන් ඊයේ 12 මාර ඉඳලා පාන්දර 2 වෙනකම් මම Zoom meeting එක. ඒ Commonwealth of Learning call එකේ ඒකෙත් මම විධායක සභාවට පත් කළා මිට මාස 3කට කලින්. ඒ නිසා මම අධ්‍යාපන ඇමතිවරේ කොනෙම ඉස්සරහට පත් වෙන කෙනෙකුට තව අවුරුදු 4ක් දක්වා Commonwealth of Learning එකේ විධායක සභාවෙත් UNESCO එකේ විධායක සභාවෙත් කටයුතු කරන්න පුළුවන් රට වෙනුවෙන් ඒ සහයෝගය ලබා ගන්න ජාත්‍යන්තර වශයෙන්. ඊළඟට ගරු කතානායකතුමනි මම සඳහන් කරන්න ඕනේ මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මැදම රාත්‍රියේ නිකුත් කළා. ගරු කතානායකතුමනි මේ විභාගයේ පැවැත්වුවේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. ප්‍රතිඵල නිකුත් කළා නොවැම්බර් 16 වෙනිදා. හරියටම මාසයක් ගත වෙන තැනදී මේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අපි නිකුත් කළා සියලු අභියෝග මැද්දේ. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි විභාග දෙපාර්තමේන්තුවටත් අපේ ගුරුවරුන්ටත් ඒට සහයෝගය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි වගේම සුබපතනවා. මේ විභාගයේදී දරුවෝ 332,949ක් වෙනි ඉඳලා තිනෝ. එයින් 50,664ක් කට් ඔෆ් මාක් එක අරන් තිනෝ. ඒ කියන්නේ ලකුණු 154 15.22ක් පසුගිය වර්ෂයට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නවා. ඒ නිසා මෙහිදී මම මේ සීලම දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. මංගාව ලේඛනයේ තිනෝ පළවෙනි ස්ථානගත දරුවෝ 10 දෙනා. එයින් 198 බැගින් පළවෙනි පස්වෙනාම අරන් තිනෝ. ඒ දරුවෝ එක්කෙනෙක් ගෞතමී කනිෂ්ඨ විද්‍යාලය ගම්පහ, ඊළඟට සුමේද විද්‍යාලය ගම්පහ, ඊළඟට මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලය කළුතර අලුබෝමුල්ල, ඊළඟට සාන්ත ජෝසප් මහවිද්‍යාලය අනුරාධපුර, ඊළඟට විහාරමාදේහි බාලිකා මහවිද්‍යාලය බදුල්ල තමයි පළවෙනි පස් දෙනා 198, ඊළඟට 197 හතර දෙනෙක් ඉන්නවා, 196 ඉන්නවා 1-2 8 දෙනෙක්. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණ ලබපු දරුවන්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විභාගයෙන් පස්සේ විවිධ ආකාරයෙන් මත ප්‍රකාශ කරලා තිබුණා. අපි දැක්ක පුවත්පත්වල මේ විභාගයේ අමාරුයි, මේ දරුවෝ කොහොමද මේක ලියන්නේ කියලා. ඒ කියපු අය එහෙම කිව්වට දරුවෝ හොඳට මේකේ ලකුණු අරගෙන තිනවා. කට් ඔෆ් මාක් එකත් ලකුණකින් වැඩි වෙලා තිනවා. කලින් අවුරුදු 153යි, මේ අවුරුදු 154යි කට් ඔෆ් මාක්. ඒ කියන්නේ තරඟේ වැඩි ලකුණු ප්‍රමාණය ඉහළට ගිහිල්ලා තිනවා. මම මේ කාරණයත් සඳහන් කරමින් ගරු කතානායකතුමනි අද සභාවේ වැඩ කටයුතු වල ප්‍රධාන වැඩ කටයුතු අතර
ගරු කතානායකතුමනි බෙහෙවින් ස්තුතියි. පාර්ලිමේන්තුව විදියට ගරු අධ්‍යාපන ඇමති මිට සුසිල් ප්‍රේම්ජන්මතුමාට සුබ පතන්නට ඕනේ. යුනෙස්කෝවේ විධායක සභාවේ අධ්‍යක්ෂ ධුරයට ඡන්ද 144ක් මම දන්න විදියට 188කින් 76ක් පමණ ලබාගෙන අපි රටක් විදියට ඒ පිළිබඳ අපේ ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම එතුමාද ශිෂ්‍යත්ව අපේ දරුවන්ගේ දූපුතුන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන කිව්වා. ආරම්භයේදී අත්‍යවශ්‍යම රටේ මතයක් තිබ්බ කර කොතනාකතුමනි පළවෙනි පේපර් එක ඉතාම අසීරු තැනකයි තියෙන්නේ කියලා. ඉතින් මම දන්නේ නැහැ, يعني විග්‍රහයක් දැම්ම කරන්න බෑ. නමුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ පිළිබඳව. දැන් ශිෂ්‍යත්වයේ දෙන්නේ ශිෂ්‍යත්ව ලාභීන් ප්‍රතිලාභීන් ඉන්න කර කොතනාකතුමනි 20,000යි. ඉතාම ආර්ථික දුෂ්කර කොන්දේසි යටතේ ඉන්න දරුවෝ පවුල්වල 20,000කට තමයි දෙන්නේ. ඒක 2019 ඉඳලා මේ දක්වා දෙන්නේ මාසික දීමනාව රුපියල් 750යි 2019 ඉඳලා. ඉතින් මම හිතනවා මේ 20,000 සීමාව 30,000 කරන එක 2019 ඉඳලා මේ වෙනකොට බරපතල ආර්ථික අවපාතයක් වෙනවා රටේ. ඒ නිසා මම හිතනවා යුක්තිසහගතයි අවම වශයෙන් මේ 20,000 සීමන දරුවන්ගේ සීමාව 30,000 දක්වා පත් කරන එක. දෙක ගරු ඇමතුමනි රුපියල් 750 දීමනාව අවම වශයෙන් මාසික දීමනාව 1000 දක්වා කරන එක. මාසයකට යන්නේ 250 20,000ක් නම් මිලියන 5යි. ඉතින් මේ රටේ දරුවන් මුණපාපු තියෙන ඉතාම බරපතල අර්බුදය දිහා බලලා මං හිතන්නේ නෑ ඒක විශාල කාරණාවක් වෙයි කියලා. ඒ වගේම දැන් අධ්‍යාපන අමාත්‍යංශයේ විභාග දෙපාර්තමේන්තුව කවුරුත් පිළිගන්නව ගරු කතානායකතුමනි විභාග ප්‍රශ්න පත්‍රයේ යම් 26 වෙනි ප්‍රශ්න ගත්තොත් ඇත්තටම අමාරු ප්‍රශ්නයක්. දරුවෝ සාර්ථකව උත්තර ලියලා තියෙන එක වෙනම කාරණාවක්. අසිරු ප්‍රශ්නයක් තියෙනවා. එසම් මේ දරුවන් සම්බන්ධයෙන් ඔබතුමාට මතක ඇති කොවිඩ් වසංගතය වෙලාවේ පහ ශිෂ්‍යත් යනකට එතකොට තිබ්බේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විනාඩි 45යි වර්ණ ප්‍රශ්න පත්‍රයේ වර්ණ 4ක් තිබුණා. එතකොට මම ඇමතිවරයා විදිහට එදා සනත් පූජිත කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරා දරුවන්ට සහනයක් දෙමු කියලා. ඒ දුන්නු සහනය මොකක්ද? විනාඩි 45ේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පැයක් දුන්නා. විනාඩි 15ක් වැඩි වුණා. වර්ණ 4 ඉතිහාසයේ පළවෙනි වතාවට වර්ණ 3 බවට පත් වුණා. ඒකෙන් දරුවගත් වූ වාසිය ගරු කතානායකතුමනි කොයිතරම්ද කියනවා නම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයෙන් ලකුණු 200න් 200 ගත් වූ දූපුතුන් 13 දෙනෙක් හිටියා. දරුවන්ට අවස්ථාව දීමෙන් ලැබිච්ච ප්‍රතිඵලය. එහෙනම් මම හිතන ආදරණීය පියෙක් විදියට ඔබතුමා මේ අසීරුතා මැද්දේ දරුවෝ ලියුවේ විභාගයේ ඇත්තරම මම දැක්කා මේ ලංකදීප පත්‍රයේ තිබුණා ව්‍යාකරණ දෝෂ විතරක් 25ක් විතර තිබුණායි කියලා. හැබැයි විභාග දෙපාර්තමේන්තුව දොස් කියන්න බෑ. මොකද ඉතාලම දුෂ්කර තත්ත්වයන් යටතේ තමන්ලා මේ පැවතුපිය ගැන අපි සුදුවන්ත වෙන්නට ඕන. හැබැයි මේ සියල්ල සලකා බලලා අර ශිෂ්‍යත්ව ලාභීන්ගේ ප්‍රමාණය 30,000 දක්වා වැඩි කිරීමත් මාසික දීමනාව 751 1000 දක්වා වැඩි කිරීමත් මේ ප්‍රශ්න පත්‍රයේ යම් අසුරුතාවයක් තියෙනවා නම් අර එදා අපි කොවිඩ් වසංගතයේ මැදි දුන්නු සහනය වගේ කිසියම් යුක්තිසහගත සහනයක් මේ ආදරණීය දූපතුන්ට ලබා දෙන්නටත් ඔබතුමා නායකත්වය ගන්නයි කියලා කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරන්නට ඕනේ.
ඔව් හර්ෂ.
ගරු කතාන එතුමා ඉදිරිපත් කරපු යෝජනාව අපි සම්මත කරනවා. අත වශයෙන්ම රුපියල් 2000 නෙමෙයි 2000ක් කරන්න අපි මුදල් කාර්ක සභාවෙන් යෝජනාවක් ලබා දෙන්නම්. ඔබතුමා කොහොමද රුපියල් 750 රුපියල් 1000 නෙමෙයි 2000 වෙනකම් වැඩි කරන්න කියලා?
හරි බොහොම ස්තුතියි. විමලී රස්වන්.
ගරු සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා යුනෙස්කෝවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ පත්වීම පිළිබඳව අපේ සුභාශිංසන පළ කරනවා. ඒක එතුමාට ලැබිච්ච ගෞරවයක් වගේම අපේ රටට ලැබිච්ච ගෞරවයක්. ඒ වගේම ඔබතුමාට මේක ඍජු ආදාළ නැතත් සභානායකතුමා හැටියට ඔබතුමාට පුළුවන් වෙයි මේක අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡාවට ගන්න. මම මීට පෙරත් ලිඛිතව මේ ඉල්ලීම කළා. දැන් මාස දෙකක් තිස්සේ ආබාධිත දරුවන්ට ලැබෙන දීමනාව, ඒ වගේම වකුගඩු රෝගීන්ට ලැබෙන දීමනාව, ඒ වගේම අඩු ආදායම්ලාභී වයස්ගත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබෙන දීමනාව ලබා දීම සිදු වෙන්නේ නැහැ ගරු ඇමතුමනි. ඒක හරිම ඛේදජනක තත්වයක්. එයයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඒකට. දැන් මාස දෙකක් තිස්සේ මම දන්නේ නැහැ මේක මාස 3ක් වෙයිද කියලා. ඒ අතරේ හාස්‍යජනක කාරණේ තමයි මේ පාර අයවැයෙන් ඒ හැමෝටම දෙන ගාස්තු වැඩි කරලා තියෙනවා. වැඩි කරලා දෙන එක දෙන්න කලින් මේ දිය යුතුව තිබිච්ච එක පහුගිය මාස වලට අදාළව කඩිනමින් දීම සඳහා පියවර ගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා.
ගරු ගණනාගතුමනි, ගරු මල් වෙරන්ස් මන්ත්‍රීමාගේ අදහස් මම අමාත්‍ය මණ්ඩලයේදී ඉදිරිපත් කරන්නම්. අපේ බඳුරු කරන ඇමතිතුමත් ඉන්නවා. ඒ වගේම ඩලස් සලහපර්ම ඇමතිතුමා මතු කරපු කාරණයක්, හර්ෂ සිල්ලා ඇමතිතුමා මතු කරපු කාරණයක් එක ගන්නකොට ඇත්ත වශයෙන්ම සිංහල මාධ්‍යයෙන් දරුවෝ 20,000කුත් දමිල මාධ්‍යයෙන් 5,000කුත් දීලා තමයි කට් ඔෆ් මාක් එක එන්නේ. මේ කට් ඔෆ් මාකින් අදහස් කරන්නේ දරුවෝ අසමත් කියන එක. මේ ශිෂ්‍යත්ව දෙන්න හදාගත්ත කොටසින් බෙදලා තමයි මේ ගාන හදන්නේ. ඒක නිසා අපි දැන් වඳුරු ගඳන ඇමතිතුමා මේ කාලේ යෝජනා කළා 100ට වැඩි ලකුණු ගන්නත් කියන්නයි කියලා එකක් තියෙනවා. මම ඒක කියන්න ගියේ නෑ. නමුත් එතුමාගේ යෝජනා දෙකක් තියෙනවා. ඒක එකක් තමයි අර 20,000ක් සිංහල මාධ්‍යෙන් දෙන එකයි දමිල මාධ්‍යෙන් 5,000 දෙන එකයි මේක තව ප්‍රමාණයකින් වැඩි කරන්නයි කියන කාරණේ. ඒතොර කට් ඔෆ් මාක් එක තව පොඩ්ඩක් පල්ලෙහාට යනවා. හරි, එක. දෙවෙනි කාරණය අර ශිෂ්‍යාධාර හැටියට වෙන් කළ තිබුණ 750 වෙනුවට මගෙනම් ගන්න දෙන 1000 නෙවෙයි පුළුවන් නම් 1500ක් හරි වැඩි කරන්න ඕනේ. හැබැයි ඒකට මම අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා දෙනවා. ඒක මම සාකච්ඡා කරන්නම්. ආයවැය තුලදීම පුළුවන් වෙයි. මොකද්ද පාසල් නිලැඳුන් ලබා ගැනීම සඳහා බිලියන 7ක් වෙන් කරලා තිනවා මේ අවුරුද්දේ. හැබැයි මම බිලියන 5.5ක් ඉතුරු කරලා දුන්නා ආණ්ඩුවට. මොකද චීනයේ තානාපතිතුමත් එක්ක කතා කරලා ඔක්කොම ලියවිලි කතා කරලා දැන් ෂෙඩියුල් එක පවා ඇවිල්ලා තිනවා නැව් තුන ලංකාවට එන දින පවා. ඒතකොට එතන 5.5ක් ඉතුරු වෙනවා. ඊළඟ බිලියන 5.5. අනිත් පැත්තෙන් පෙළපොත් මුද්‍රණය සඳහා වෙන් කළා තිනවා බිලියන 20ක්. හැබැයි මේ අවුරුද්දේ එක අපි මුද්‍රණ කරුවන්ගේ ඇනවුම් බාර මේගොල්ලන්ට ටෙන්ඩර් දෙනකොට මේක තමයි අඩු වුණා. ඒ නිසා එතනත් යන ප්‍රමාණයෙන් තව ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ නිසා අපිට ඒ සඳහා ප්‍රතිපාදනය කරගන්න අමාරු වෙන එකක් නැහැ මේ අයවැය තුලම. ඒකේ මම අවධානය යොමු කරනවා. මම එකවතාවක් මම ওই වැඩේ කළා. අධ්‍යාපනමැතිට ඉන්නකොට බණ්ඩාගරට කතා කරලා ඒ මුදල් ප්‍රමාණයක් වැඩි කරගෙන තව 5000ක් වැඩි කළා. එතකොට තමයි ඔය 20000 උනේ. ඊට කලින් තිබුණේ 15000. ඒ යෝජනා දෙකම මම ඊළඟට සලකා බලන්න. ඒලපන්ති
දැලසනප
පහිශිෂ්‍යත්තේ දූපුතුන්ට තමයි 750 ලැබෙන්නේ. හැබැයි ඒ දූපුතුන් ඒ ලෙවල්ස් කරන්න ගියාම ඒක 10 බාටපත් වෙනවා. ඒතර ඒ අනුපාතයටම දැන් ඒ ලෙවල් කරන දරුවෙක්ට රුපියල් 1000ක් මාසිකව ලැබෙන්නේ අන්ත ආර්ථික දුෂ්කර කොන්දේසිතේ කියන දරුවෝ ඉඳා මම හිතනවා ගෑවෙන්නවත් මදි. එයිසයි ඉතම සතරේ ඔතන ඉන්න ඕනේ කරු ඇමතුමා ආබාධ සහිත දරුවෝ 250ක් ඔය 20000 ඇතුලේ ඉන්න ඕනේ නේද? ඒතර ආබාධ සහිත දරුවන්ගේ පෞල්වල තත්ත්වය ආර්ථිකත්වය දැන් විමල ඇමතුමා කිව්වෙත් යම් ඊට අදාළ කාරණාවක්. ඊට සාපේක්ෂව මේ සියල්ලම ඔබතුමා කියන ඉතුරු කරගත්තු මුදල් ඇතුලේ ආර්ශ දිසිල්ලා ගර්මන්තුමත් කරපු යෝජනාවක් එකතු කරගෙන දරුවන් විදියට මම හිතනවා පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකට ඉඳලා මේක දිහා බලලා මේ සාධාරණ දරුවන්ට කරමු. නැකලින් මම ඒකට අවතීර්ණ වෙන්න ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි මම මේ අභියෝග කීපයක් මැද්දේ දරුවෝ ලක්ෂ 8කට නොමිලේ ඒ පාහන් ලබා ගැනීම සඳහා වවුචරපත් අපේ දෙසැම්බර් මාසේ මැද භාගයේ වෙන්න කලින් බෙදා දීමට දැනට කටයුතු කළ අවසානයි. අමාත්‍ය මණ්ඩල සංදේශයත් ලැබිලා තිනවා, භාණ්ඩාගාර අනුමැතියත් ලැබිලා තිනවා. අපි ලබන අවුරුද්දට ඒ ප්‍රමාණයම දෙන්න දැනට කටයුතු කරන් යනවා. අද උදේ මම ප්‍රමාද වුණේ තවත් මේ විදේශ මුල්ලියකින් ප්‍රභවයකින් දිවා ආහාරය සඳහා තව සහයෝගයක් ලබා ගන්න ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවක් සම්බන්ධ වුණාද?
වීරසුමන වීරසිංහ මන්තුමා ඉක්මන් කරන්න.
ගරු අධ්‍යාපන ඇමතුමනි, මම හිතන්නේ ඔබතුමාට අපි සුබපතනවා. යුනෙස්කෝ සංවිධානයේ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරීම සම්බන්ධව මෑත කාලේ මේ අභියෝගයට ලක් වෙච්ච විෂයයේදී විශාල කැපකිරීමක් ඔබතුමා කරනවා. දැන් ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල අවිල්ලා දැන් කෙනෙක් කවුරු කතා කරන වෙලාව මෙතනත් කතා කර ඔබතුමාත් කතා කරා. මේ ශිෂ්‍යත් විභාගය දරුවන්ට දරා ගන්න පුළුවන් විභාගයක් නොවේ කියන එක දෙමාපියන් විදිහට අපේ පිළිගැනීම. ඔබතුමා පෞද්ගල කාලේ ලොකු උත්සාහය දරුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විදිහට මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ මේක වෙනස්කම් කරන්න. මම හිතන්නේ ඒක හැකි ඉක්මනින් කළ යුතුයි. මේ විභාගයේ මේ පවතින ආර්ථික දරිද්‍රතාවයත් එක්ක මේ දරුවන්ට අද නිදහස් අධ්‍යාපනය කියන එක අහිමි වෙමින් තියෙන්නේ. මොකද සම්පූර්ණයෙන්ම උපකාරක පන්ති සහ වෙනත් කාරණාවලට දෙමාපියන් දරා ගන්න බැරි පීඩනයක් බවට පත් වෙලා. ඒක තුළ දරුවන්ට තියෙන මානසික පීඩනය, මේ ශිෂ්‍යත් විභාගය තුළ ඇති වෙන පීඩනය, ළමයින්ගේ ළමා කාලය ගත ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා අර අධ්‍යාපන සංස්කරණත් මේ මොහොතේදී ඔබතුමා මේ හයියෙන් කරන්න නැතුනොත් කවදාවත් මේක කරන්න දෙක පුළුවන් ගාව
පෙන්නෙන්නේ නැහැ. ඒක
කොමිස්ටර් කරන්න
කටුති ගන්නගෙන ඉල්ලීම කරනවා.
හා අධ්‍යාපන
මෙතු
ඔබ කොඩ පල්ලෙහාට
කට් ඔෆ් මාකට් එක පල්ලෙහාටයි කියලා. ගරු කතානායකතුමනි දැනට කට් ඔෆ් මාක් එක මේ ඊයේ අද උදේ ප්‍රතිපලයේ
54යි.
154යි. ඒ කියන්නේ 76ක්. 76ක් කියලා කියන්නේ මම තුමා B+ එකක්. ඉතින් ඉහළ තනකින් දරුවෝ අපි තුම කට් ඔෆ් මාක් එක 30000 දක්වා සීමාවට ගෙනහිලා 140 වුණා කියලා. ඉතින් ඒ කියන්නේ 70%කට ආසන්න ප්‍රතිශතයක් තියෙන ඉතින් දරුවෝ අත විශේෂ දරුවන්. ඒතර ඒක ගැන කිසි තර්කයක්
නැහැ.
ඔව්. කොහොමද
ගරු කතානායකතුමනි දැන්ට අමාත්‍ය මණ්ඩලය අනුමත කළා තිබෙන ආංශික අධිකරණ ස්ථාර සභාවට මම ලැබෙන සතිය යොමු කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුමත වෙනවත් එක්කම අපි විශේෂයෙන්ම පහේශිෂ්‍යත් විභාගයේ මීට වඩා සරල කිරීම සඳහා දරුවන්ට එන පිරිණි අඩු කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා තිනවා. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමන්ලා මම දෙසැම්බර් මාසේ 2 වෙනිදාට මෙහි වැඩමුළුවක් පවත්වලා අයවැය ප්‍රතිපාදන සහ මේ සියල්ල පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. අදට නියමිත කටයුතු ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩතු ආරම්භය අංක 1 අමාත්‍යංශ උපදේශක කාර්ක සභා අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1)හි විධිවිධාන ප්‍රකාරව සහ 2023 නොවැම්බර් 16 වෙනි දින තේරීම් කාර්ය සභාව විසින් තීරණය කළ පරිදි 2023 පෙබරවාරි 10 වෙනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යංශී උපදේශක කාර්ක සභාව සහ වැබිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශී උපදේශක කාර්ය සභාව වෙනුවට කෘෂිකර්ම සහ වැබිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශී උපදේශක කාර්ය සභාව පත් කළ යුතුය.
සභාවේ කනේද?
ආයි 2
අංක 2
අමාත්‍යංශ උපදේශක කාර්ය සභාව අංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද 2023 නොවැම්බර් 16 වෙනි දින තීරීම් කාර්ක සභාවේ තීරණය කර සහ අද දින සම්මත කරන ලද යෝජනාව පරිදි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාව අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද රාජ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තීරීම් කාර්ක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දස දිනකින් සමන්විත විය යුතුය.
ස්වභාවිකවද?
ආයි
දිනට නියමිත යෝජනාංකික ඊට ප්‍රථම දන්වන්න ඕනේ. අද දින දවල් එකට පවත්වන්නට තිබුණු කෝප් කාර්යක සභාවේ රැස්වීම නොපැවැත්වෙන බවත් නැවත දැනුම් දෙන තුරු කෝප් කාර්යක සභාවේ රැස්වීම නොපවත්වන බවත් මේ සභාවට මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න.
අද එකට නැහැ.
විසර්ජන පණක් කෙටුම් පතේ විවාදය සිවුවනි. ඒක අපි කල්පනා කරලා බලලා සූසු තීරණයක් අරගෙන.
මේක 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 කාලීන ප්‍රශ්නයක් මුළු රටම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔබතුමා අද දිනයක් නියම ඔබතුමා කතානායක ඔබතුමා කතානායක ඔබතුමාට මේක අතර ගන්න පුළුවන්. ඒක ඒක මිනිසා දිනයක් නියම කරන්න.
ඒක ඒක සම්පූර්ණ කරුණු
සත්‍යයි. කල් දැම්මේ අපිට ඒක වැරදීනේ දෙකට ගන්න තිබ්බනේ.
නෑ. අද ඔය ඔය අවුල් සහගත තත්ත්වයේ විසඳල ඉවර වෙලා තමයි ඊළඟ
රැස්වීම. නෑ නෑ විසඳනවා කියන්නේ දේශපාලන තීරයේ පිටිපස දේශපාලන යොදවලා මේක විසඳන්න එපා. ඔබතුමා කල් දැම් මේකට තීරයේ පිටිපස දේශපාලන බලය යොදවලා මේක වෙන පැත්තකට අරින්න. සමාජික මම කියන්නේ මේක සමාජිකයන් දිහා අරින්න. දෙපැත්තේ බා ඉන්නවනේ.
ඔව්.
ඒ ලබ්ද මෙම්බර්ස් ටු ඩිසයිඩ්. සමාජිකයන් දිහා අරින්න කරු කතා නැහැ.
ඒක තමයි ඒක තමයි
රීතිය. දැන් මේ හදන්නේ තීරයේ පිටිපස දේශපාලනේ පාවිච්චි කරලා යම් කිසි ක්‍රියාමාර්ගයක් කරන්න. මම දන්නවනේ ඔබතුමා හැරෙනකොට.
ඔබතුමා මම
අවුරුදු ගානක්
මං හැරෙනකොට දැනගන්න.
ඔබතුමත් එක්ක අපිට අපිට නෑ නමුත් ඔක තමයි ඇත්ත. සමාජිකයන් දිහා අරින්න. එළබ්ද මෙම්බර්ස්
සමාජිකව තමයි මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්න තියෙන්නේ. ඒක ඒක තමයි අපේ රීතිය තියෙන්නේ. ඒ ඒ අනුව කටයුතු කරන්න ඇති. එතක කිවසගෙන ඉන්න. ඔබතුමා කතා කරන්නේ නැද්ද මේ විවාදේ?
ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන සෑහෙන කතා කෙරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිටත් පුදුමයක් වුණා. 1990 පළවෙනි 2019 පළවෙනි අයවැය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි අයවැයේ බිලියන 681ක් කැපුවයි කියලා. බදු. අපිත් පුදුම වුණා. මොකද බොන ආණ්ඩුවද ලැබෙන ආදායම නැති කරගන්නේ. හැම ආණ්ඩුවක්ම එන්නේ ආදායම වැඩි කරගන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපිත් පුදුම වුණා. අපි අයවැය කතා කරලා අපි කිව්වා මේක කරන්න එපා. නමුත් මේකට හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි. ජනාධිපතිවරණයට කලින් මේ ලොකු සමාගම් ඔක්කොම ශංග්‍රිලා හෝටලේ ගෝඨාභය රාජපක්ෂයි ඒ කණ්ඩායම හම්බුණා විශාල උත්සවයකදී. පොරොන්දුවක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ දිනනව නම් දිනුවයින් පස්සේ මේ බදු ඔක්කොම ඉවත් කරනවා කියලා. ඒකයි හේතුව. ඒ පොරොන්දුව දුන්නේ මොකද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැම්පේන් එකට. He don't disturb me. They don't.
ඒක ඊළඟපතේ දාන්න. ඊළඟපතේ කුමාරි.
They don't know their manners. එනවා මතෙන්. දවොත් ඔබතුමා මේක හොඳට අහගෙන ඉන්න. මොකද ජනාධිපතිවරණයට කලින් මේ ලොකු ව්‍යාපාරිකව ශංග්‍රිලා හෝටලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බුණා. තීරයේ පිටිපස්සේ ඉල්ලීමක් කර මේ බද්ද අයින් කරන්න. ලොකු සභාගම් ගෝඨාභයගේ කැම්පේන් එකට විශාල මුදලක් දුන්නා. මම දන්නවා එක සභාගමක් මිලියන 1000ක් දුන්නා. 1000 මිලියන්. අපි ඒවා කිව්වා. අපි 2019 අයවැය කාලේ 2020 අපි මේක කිව්වා. ඉතින් බලන්න මේ බදු ටික ඉවත් කරපු නිසා තමයි ආණ්ඩුව වැටුනේ. ඉතින් මට කඩකාටු මේකයි. දැන් මේ වියත්මකක් කියලා හිටියනේ මේ පැත්තේ. මොනවද ඒගොල්ලෝ කරුවේ? මම ඔබතුමාට ඉංගලන්තයේ උදාහරණයක් කරන් දෙන්නම්. බොරිස් ජොන්සන් මැතිතුමා ඉන්න කාලේ මේ වගේ විශාල බදු අය කරුවා ලොකු මිනිස්සුන්ගේ. ලොකු අයගේ. ඊට පස්සේ එතුමාට යන්න වුණා. කොවිඩ් නීති රීති කැඩුවා කියලා එතුමාට යන්න වුණා. ඊට පස්සේ ආවා ලිස්ට්‍රස් කියලා අගමැතිවරේ. එයා තාම විතරයි මේ ලොකු සභාගම් වලට දුන්න බදු කැපුවා. හැබැයි එහෙම වුණේ මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇහුවා මේ බදු කැපුවයින් පස්සේ නැති වෙන මුදල කොහෙන්ද හොයාගන්නේ කියලා.
මොකද ලිස්ට්‍රස් කිව්වේ? මම ණය ගන්නවා කිව්වා. එතකොට මන්ත්‍රීවරු කිව්වා එහෙම බෑ, ණය ගන්නවට අපි විරුද්ධයි. ඔබතුමා ඔබතුමිය එක්ක මේ බද්ධ තියන්න, ණය ගන්නව නම් ඔබතුමිය ගෙදර යන්න කියලා. ඉතිබෙරි යන්න වුණා මන්ත්‍රීවරුන්ගේ තීර කැපවීම නිසා. අපේ මන්ත්‍රීවරු මොකද කරුවේ? දැන් බද්දුලේ ශූරින් ඉන්නවා පළවෙනි පෙළේ. ඔබතුමා විරුද්ධ වුණාද? විරුද්ධුන්නේ නැහැ. එක්කෙනෙක්වත් විරුද්ධුන්නේ නැහැ. ඉතින් එදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව ඔබතුමාටත් බලන්නේ. ඔබතුමාටත් බලන්නේ. ඒකයි මම කියන්නේ. මේ රට ඇදවැටුනේ එදා. රට ඇදවැටුනේ එදා. ඉතින් don't disturb me please. හරි හරි ඔබතුමාගේ කතා අපි අහලා තියෙනවා, ඇති වෙන්න. Please sit down. එතකොට ඔබතුමා විරුද්ධුන්නේ නැණි ආයෙමයි. හරි හරි හරි. එතකොට දැන් මේ ගරු කතානායකතුමනි මේ මේ ආර්ථික ඝාතනය ශේෂාධිකරණය පෙන්වන්න කලින් එක්සත් ජාතීන්ගේ මානව හිංසක ගමසම කිව්වා මේක. UN Human Rights Council එක. ගීතරේ රැස්වීමේ මොකක්ද කිව්වේ? කිව්වා the Sri Lankan government is responsible for economic crimes. අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතන ඉන්නවා හැංගිලා. පාර්ලිමේන්තුව නැත්තේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වා Sri Lankan government is responsible for economic crimes අවුරුද්දකට කලින්. අවුරුද්දකට කලින්. එතකොට ශේෂාධිකරණය කළා tie එක්සත් ජාතීන්ගේ සංවිධානය කියපු දේ අහගෙන ඉඳලා පීවරක් ගන්න. මේක වැදගත් තීන්දුවක්. මම ඔබතුමාට කියන්න ඕන යහපාලන ආණ්ඩුව ආව විතරයි. දැන් කලින් හිටපු පාලකයන්ගේ බැංකු ගිණුම් තියෙනවනේ. ඔය බැංකු ගිණුම් අරන් ඩුබායි වලට ගියා. ඩුබායි බැංකු වල. හරි මොකද්ද ඩුබායි වලින් කිව්වේ? හරි ඕගොල්ලන්ට තොරතුරු තියෙනවනම් if you have the information about bank accounts. තොරතුරු තියෙනවනම් ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් තීන්දුවක් ගන්න. ඒකයි කිව්වේ. නමුත් අපි දන්නවා ඒ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් තීන්දුවක් ගන්න බෑ. පාලකයට විරුද්ධව. දැන් අපි කියනවා ජාත්‍යන්තරයේ සල්ලි කොරසල්ලි ජාත්‍යන්තරයේ තියලා තියෙනවා. ඒක කොහොමද ඒව ගේනවා කියලා? අපි ඒව ගේන්න නම් ඉස්සෙල්ලාම අපේ රටේ අධිකරණයෙන් තීන්දුවක් ගන්න ඕන. අපිට සාක්ෂි තියෙනවනම් බුරුජෝද චෝදනා කරන්න බෑ. සාක්ෂි තියෙනවනම් අපේ රටේ තීන්දුවක් ගත්තොත් ලෝකේ තියෙන හැම රටක්ම ඒ තීන්දුව පිළිගන්නවා. ලංකාවේ එක උනේ නෑ. ලංකාවේ අධිකරණය මොනවායි හේතුවක් නිසාද මන් දැන් වර්තමාන අග්‍රවීෂකාරතුමා නීතිපති කාලේ නඩු 30 ගණක් දැම්මා. 30 ගණක්. අර දෙමව්පියන්ගේ ස්මාරකයේ හදපු එක. ඒක ඕපන් ඩයිෂට් කේස් එකක්. ඒ නඩු ඔක්කොම දැෂුන්නේ වෙලා තියෙනවා. දැන් ඔබතුමා හිතනවද වර්තමාන අග්‍රවීෂකාරතුමා දා නීතිපතිවරයා හැටියට පවරපු නඩු වැරදි කියලා? මොකද්ද එදා වුනේ? ඔය ස්මාරකයේ හදන එක සංස්ථාවකට බාර දුන්නා. ඒගොල්ලෝ හැදුවා. ඒගොල්ලන්ගේ සල්ලියට. වැඩි ඇලි වුණා. නීතිපතිවරයා නඩු දැම්මා. ආණ්ඩු වෙනස් වුණා. ආණ්ඩු වෙනස් වුණායි පස්සේ මොකද්ද කෙරුවේ? ඒ සංස්ථාවයි ඒ ස්මාරකයේ සම්බන්ධ පවුලයි ආපසු දිරලා පෝස්ට් ඩේට් කළා. ඇග්‍රීමෙන්ට් එකක් අසන් කළා උසාවියේදී ඉදිරිපත් කළා. කොහොමයි වුනේ? මේව තමයි ආර්ථික ඝාතන කියලා එක්සත් ජාතික සංවිධානය කිව්වේ. ඉතින් අපේ පාර්ලිමේන්තුව අඳගොළු මීරි වගේ ඒවට කන් දුන්නේ නැහැ. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරනවා. මේක වැදගත් තීන්දුවක්. මේ රටේ පාලකයෝ මුදල් අනීතිකව හම්බ කරලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය පණිවිඩයක් දීලා තියෙනවා. අපි ඒව හොයා බලන්න සූදානම්. ඉතින් ඒ වගේම දැන් මේ අතුස්සම മന്ത്രിවරුන්ට මොකද කරන්නේ? මොකද තමුන්නාතිලාට දඩුවමක් ගැන මන් දන්නේ හැබැයි මට කියන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂට කඩේ ගිය හැම එකේදීම කැල පොඩක් ඉන්න මට මේ කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂට වැඩ කරපු සියලු දෙනාම කඩේ ගිය සියලු දෙනාම කැලණි පන්සලට ගිහිල්ලා පව් සභා කරගන්න කියලා මොකද අර කීවෙනක් తీරුවානේ උපන්දාසීට කරපු පවුනද වරක් වෙද්දොත් කැලණි වෙන කරන් දෙන්නේ වෙන කරන් දෙන්නේ okay you got to go
order please deputy speaker will take the chair
කරු සංවිධායකතුමා
එතකොට මං කියොත් දැන් මේ ආයවැය ගරු නියෝජ්‍ය කතාවක් සහන දීලා තියෙනවා මම නෑ කියන්නේ රජයේ සේවකයන්ට ඒ වගේම විවිධ ආයතන වලට වැඩක සහන දීලා තියෙනවා හැබැයි වැට් එක ජනවාරි මාසේ 118 කින් වැඩි කෙරුවාම ඒ දීපු සහන ඔක්කොම වාෂ්ප වෙනවා වාෂ්ප වෙනවා අනේකයි වෙන්නේ දැන් බලන්න දැන් මේ ඉදිරිපත් කළා තියෙන බදු නීති වලින් මිලියන 1300ක් එනවා 1300 බිලියන් එහෙම බදු අය කළත් අයවැය හිඟිය පීව ගන්න බෑ තව තියෙනවා 3 trillion dollars ඩොලර් 3 trillion 3ක් හොයා ගන්න ඕන මේ ආයවැය ලැබෙන බිලියන 1300 අතර කොහෙන්ද ඒක හොයාගන්නේ කොහෙන්ද ඒක හොයාගන්නේ උත්තරයක් නැහැ එතකොට මම කියන්න ඕන දැන් අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි කියන එක අමුතේ කියන්න ඕනේ හැම ශේෂ්ඨයක්ම කඩා වැටුණා
තමිනිත්තු දෙක කාලයක් තියෙනවා
yes I'll talk එතකොට IMF ගරුදෙනු ගැන දැන් ජාත්‍යන්තර මුල් අරමුදල වෙනව කතාවක් දැන් අපි හිතුවා මේ පසුගිය අවුරුද්දේ අලුත් ජනාධිපතිතුමා පත් වුණාම බටහිර රටවල් කඩලා දෙයි කියලා උදව් කරයි කියලා උදව්වක් හම් වෙලා නැහැ IMF එකේ 300ක් හම්බුණා මිලියන එක දුන්නා ආපහු භාගයක් දුන්නා ඉන්දියාවට තව භාගයක් දුන්නා බංගලාදේශයකට ඉන්දියාවෙන් ණයට බඩු ගන්න බිලියන 4.5ක් හම්බ වෙලා තියෙනවා නමුත් රට කොට දාන්න කිසිම ආධාරයක් හම්බ වෙලා නැහැ අපේ රට ගොඩ ගන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දශම වලින් ආයෝජන වැඩි වෙලා වැඩක් නැහැ there must be a leap investments පින්මත් තියෙන්න ඕන අපේ රට ගොඩ ගන්න මම ඒකට කියන්නේ දැන් ග්‍රීසිය ඇදවැටුණා 2015 ග්‍රීසිය කියන්නේ බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල the cradle of western civilization ග්‍රීසිය බිඳ වැටුණෙන් පස්සේ 2015 ග්‍රීසියට මුළු යුරෝපෙම උදව් කෙරුවා උදව් කෙරුවා කියන්නේ ණය නෙමෙයි ගරු නියෝජ්‍ය කතා නැතුව grants තෑගි මොකද ග්‍රීසිය ඇදවැටුණා කියන්නේ බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල ඒ අවට රටවල ආධිපත්‍යයට ග්‍රීසිය යට වෙනවා. විශේෂයෙන් මුස්ලිම් රටවල ආධිපත්‍යයට ග්‍රීසිය යට වෙනවා කියලා යුරෝපයේ මතයක් තිබ්බා. ඉතින් බන්දන විශේෂයෙන් ජර්මනිය කෝටි ප්‍රකෝටි ගණන් ග්‍රීසියේ ආර්ථිකයට යදෙව්වා. එහෙම කරලත් ඒ අර්බුදයෙන් ගොඩ එන්න අවුරුදු 10ක් ගියා. තාම ඉවර නැහැ. ඉතින් අපේ රටේ මේ ඇති කරපු අර්බුදය තමුන්නාසලා හිතනවා මේක
කාලය අවසන් වෙන බරමන්තු
ඉබ්බටි වෙරේ කියලා මම විශ්වාස කරනවා තව අවුරුදු 10කටවත් මේ අර්බුදය බලාපොරොත්තු වෙන ආකාරයට විස්තරන අමාරුයි. ඉතින් මේක මහා ඛේදවාචකයක්. දැන් උරුත් එකයි මුරුත් එකයි කියනවනේ. දැන් 48 ඉඳන් ආණ්ඩු ගණනාවක් පාලනය කෙරුවා. මේ වගේ රටබංගලොත් කෙරුවද? හැම ආණ්ඩුවම සල්ලි ඉතුරු කරලා ගියා. තව මාස 6කට 7කට ඉස්සරහට යන්නේ. හැම ආණ්ඩුවක්ම. නමුත් මේ අය ඒ කෙරුවේ නැහැ මට මතකයි ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා ලැබුණු දවසේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා මගේ ෆෝන් එකේ ඒක තියෙනවා එතුමාගේ ගැව්වා කොහොමද ආර්ථිකය මෙහෙමන්නේ කොහොමද නැගී වැඩ කියලා. එතුමාට උත්තර දෙන්න බැරි වුණා. වෙන රටක ඕක උනා නම් ඡන්ද පරාදයි. අපේ මාධ්‍ය ඒක හැංගුවා. ඒක හැංගුවා. මේ වගේ ප්‍රශ්නයක් උත්තර දෙන්න බැරි කෙනෙක් තමයි අපේ රටේ ජනාධිපති කොබ්බාරි ගත්තේ. ගෝඨාභය උත්තර දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ එතුමාගේ පළපුරුද්ද නිසා කිව්වා අපි හැමදාම නැගී වෙලා තියෙනවා. අපි මේවත් ගෙවනවා කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක්. අන්නේම නිසා මම කියන්න කැමති
කාලය අවසන් වෙනව කරු
මන්තු. එතකොට අර යහපාලන ආණ්ඩුව කාලේ ගත සවරින් බොඩ්ස් ගැන කතා කෙරුවා. ඇත්ත වශයෙන්ම අපි හරිද කියලා නැතුවත් දන්නවා. ඒ ණය ගත්තේ ගත්ත ණය ගෙවන්න. 189ක් ගත්ත ණය ගෙවන්න පොලිය විතරක් 189ක්. යහපාලන ආණ්ඩුව ගත්ත ණය නෙමෙයි. කාලයක් තිස්සේ කිසිම ප්‍රතිලාභයක් නැති හම්බන්තොට වරාය, හම්බන්තොට එයාපෝට් එක, නෙළුම් කුලර මෙවට සල්ලි ආයෝජනය කෙරුවා ප්‍රතිලාභයක් නැතුව. ඉතින් අවසාන වශයෙන් මම ඉවර කරනවා ගරු. දැන් ආණ්ඩුවට සල්ලි නැහැ කියලා කියන්න බෑ. අපි සුප්‍රීම කෝට් එකට ගිහලා ඡන්දයක් ඉල්ලුවා. පළාත් පාලන ඡන්දෙ. මොකක්ද ඇවිල්ලා කිව්වේ සල්ලි නැහැ. දැන් ඊළඟ සැරේ උන් ගිහිල්ලා කියන්න පුළුවන්ද? මේ රාජ්‍ය සේවකයන්ට බිලියන 100 ගණන් පඩි වැඩි කළා. ආණ්ඩුව කියන විදිහට ආණ්ඩුව උගා සල්ලි දෙනවා. ආයිත් උසාවියට ගිහිල්ලා කියන්න බෑ සල්ලි නැහැ කියලා. මේ අයවැය කතාව අපි උසාවියේ ඉදිරිපත් කරනවා. ආණ්ඩුවට ඕන තරම් සල්ලි දෙනවා. අන්න එම නිසා අපි අධිකරණයටත් කියන්නේ අපේ රටේ ජනතාව දැන් ඡන්දයක් ඡන්ද පිපාසයෙන් ඉන්නේ. උත්තර දෙන්න කිසිම විදියක් නැහැ. මම හැමදාම කියනවා කොවිඩ් අර්බුදයේ උච්ච අවස්ථාවේ ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ පහක් තිබ්බා. පාම මෝඩියක මැතිතුමා පැරදුණා. හැබැයි අවුරුදු දෙකක් ගිහිල්ලා කොවිඩ් හරියට පාලනය කළ ඡන්දයක් තිබ්බ කරු නියෝජ්‍ය කතාරාගෙ තිබුණේ පාම දින්නා. එහෙමයි ආණ්ඩු ජනමතය විමසන්න ඕන. ජනමතය අපිට විරුද්ධ නම් ඒක හදා ගන්න ඕන. ජනමතයට බය දුවන ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා. දැන් මේක දාලා යන්න හිතිය ඇති. හිතිය ඇති. ඔබතුමාලාට විසඳුන්නේ නැහැ. මේෙන් සල්ලි අරන් මෙහාට දානවා, මේෙන් අරන් මෙහාට දානවා. ඕක තමයි කරන්නේ. භාණ්ඩාගාර හිස්. ඉතින් ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. තමුන්නාන්සේලා ආණ්ඩුව කැඩෙන තීරණයක් ගන්න මෙන් ඉල්ලා සිටින් මගේ වචන සමපේ අවසන් කරනවා.